මිළඟට අංගජන රාවනාජන් මන්තුමා උතුර විරාණ නමේ කාලෙත්ති
அவைக்கு தலைமை தாங்கும் தாங்கிக் கொண்டிருக்கும் கௌரவ உறுப்பினர் அவர்களே, வடமாகாணத்தின் மக்கள் பிரதிநிதி என்ற வகையில் இவ் அமைச்சினது 2019 வரவு செலவு திட்ட விவாதத்தில் எனது கருத்துக்களை தெரிவிப்பதற்கு கிடைத்த சந்தர்ப்பத்தை மக்களுக்கான குரலாக அமையும் என கருதி கருத்துக்களை முன்வைக்க விரும்புகின்றேன். எமது நாட்டில் வடகிழக்கில் 30 ஆண்டுகளாக இடம்பெற்றிருந்த யுத்தத்தினால் எமது மக்கள் வலிகளை அனுபவித்தவர்கள், அதன் சுமைகளை இன்றும் அனுபவித்துக் கொண்டிருப்பவர்கள். உயிரிழப்புகளையும் உடைமைகளையும் யுத்தத்தினால் இழந்திருந்தனர். உயர் பாதுகாப்பு வலயங்களினால் மக்களினது வாழ்விடங்கள், வணக்கஸ்தலங்கள், விளைநிலங்கள், பொது கட்டிடங்கள் என அனைத்தும் இழந்துள்ளனர். எமது மக்களின் வாழ்வாதாரங்கள் சீரழிக்கப்பட்டுள்ளன. எத்தனையோ பெண்கள் விதவைகளாக்கப்பட்டுள்ளனர். யுத்தத்தினால் நிர்கதியாகிய மக்கள் தமது வாழ்க்கையை கொண்டு செல்வதற்கு வாழ்வாதாரத்தை இன்னும் எதிர்பார்க்கிறார்கள். ஏன்? யுத்தம் காரணமாக இன்று சமூக வாழ்வில் அல்லல் படும் பெண் தலைமைத்துவ குடும்பங்கள் அங்கவீனமானவர்கள், தந்தை தாயை இழந்து தவிக்கும் குழந்தைகள், இவை யுத்தத்தினால் யுத்தத்தின் வடுக்களாகவும் யுத்தத்தை விட கொடியதாகவும் உள்ளது. வடக்கு கிழக்கு மக்களின் கல்வி கலாச்சாரம் என்பன பல வருடங்களுக்கு பின்தள்ளப்பட்டுள்ளது. நமது வருங்கால தலைமுறையினர் நலனுக்காவது கருதி நாம் இவற்றை மாற்றியமைக்க வேண்டும். யுத்தம் நிறைவடைந்து 10 ஆண்டுகள் கடந்தும் இந்த அரசாங்கம் நல்லாட்சி என்ற சொல்லிக்கொள்வதை தவிர எமது எதிர்பார்ப்புகளை எதுவும் பூர்த்தி செய்யப்படவில்லை. யுத்தத்தின் காரணமாக உயிரிழந்தவர்கள் இறப்பு சான்றிதழையோ காணாமல் போனவர்களின் சான்று பதிவுகளையோ இதுவரை கிடைக்கப்பெறுவதாக நிலையில்லை. அவர்களின் தங்கி வாழ்கின்றவர்கள் தமக்கான சட்ட ரீதியான ஆவணங்களை கூட ஜனநாயக நாட்டில் பெற்றுக்கொள்ள முடியாத வாழ்ந்து வருகின்றார்கள். இந்த பாராளுமன்றத்தில் நட்டகிட்டு சட்டம் மூலம் 2018 அக்டோபர் மாதம் அங்கீகரிக்கப்பட்டது. 700 மில்லியன் ரூபாய் முன்மொழியப்பட்ட போதிலும் அது செயற்படாத நிலையிலேயே காணப்படுகின்றது. காணாமலாக்கப்பட்டோருக்கு மாதாந்தம் 6000 ரூபாய் கொடுப்பனர். இதன் அடிப்படையில் 72000 ரூபாய் குடும்பத்திற்கு வருடாந்த நட்டகுடு கிடைக்கும். எனவே இதை நான் முதற்படியாக எடுத்துக்கொண்டாலும் 500 மில்லியன் ரூபாய் நிதியானது ஒரு வருடத்துக்கு 7000 குடும்பங்களுக்கு மட்டுமே போதுமானது. எம் உறவுகளை தொலைத்துவிட்டு அவர்களுக்காக தெரு தெருவாக நீதி கேட்டு போராடி கொண்டிருப்பது மாதாந்தம் இந்த 6000 ரூபாவுக்காகவா? இதுவா அம்மவர் என்று சொல்லிக் கொள்பவர்கள் எமக்கு பெற்றுத்தந்த நிரந்தர தீர்வு, அல்லது இதுவும் வரும் தேர்தலுக்கான சலுகையா? 10 வருடங்கள் கடந்தும் பொதுமக்களின் சட்ட ரீதியிலான காணிகள் ஆக்கிரமிக்கப்பட்டு அதே நேரடியால வழிகாட்டலால்
உறுப்பினர் அவர்களே, காணாம போன குடும்பம் சம்பந்தமாகவும் மக்கள் சம்பந்தமாகவும் நான் இவரை விட அதிக அக்கறை கொண்டிருக்கின்றேன். அமைச்சர்கள் வரக்கூடிய காணாம போன அலுவலகம் தொடர்பாக நீங்கள் குறிப்பிட்டீர்கள், மாதம் 6000 ரூபாய் என்பது அந்த அந்த முக்கியமான விஷயம் ஒன்று, தவறான கருத்தை கூறுகின்றீர்கள். மாதம் 6000 ரூபாய் என்பது அந்த அலுவலகம் நடத்திய ஆய்வின் பிரகாரம் தந்த இடைக்கால சிபாரிசு. இடைக்கால சிபாரிசு தான். தெருவில் இது போராடி கொண்டிருப்பவர்கள் நிச்சயமாக 6000 ரூபாய் போராடவில்லை, நன்றாக தெரியும். அதுக்கு போராட முடியாது, அப்படி சிறுமைப்படுத்த வேண்டாம். அப்படி அல்ல, அவர்களுக்கு நிச்சயமாக நஷ்டஈடு கிடைக்கும், தரப்படும். அது வரைக்கும் இடைக்கால நிவாரணமாகத்தான் மாதம் 6000 தரப்பதாக சொல்லப்படுகிறது. நிச்சயம் தீர்வு நீங்க சொல்லியிருக்கிறார் என்றால் மக்கள் போராடி இதுக்காக தான் கேட்டீர்கள். மக்கள் போராடி இதுக்காக அல்ல, காணாமல் உறவுகளை கண்டடைவாக போராடுகிறார்கள், நன்றாக தெரியும். நான் அங்கே தான் இருக்கின்ற இடைக்கால நிவாரணம் தான் இந்த 6000 ரூபாய். புரிந்து கொள்ளுங்கள்.
10 வருடங்கள் கடந்தும் பொதுமக்களின் சட்ட ரீதியிலான காணிகள் அங்கீக ஆக்கிரமிக்கப்பட்ட நிலையில் அதிமேதக ஜனாதிபதி அவர்கள் நேரடி வழிகாட்டலில் வடக்கு கிழக்கிற்கான செயலணி 90.41% தனியார் காணிகளையும் 79.16% அரசு காணிகளையும் விடுவிக்கப்பட்டுள்ளது. இன்னமும் விடுவிக்காத காணிகள் தேசிய பாதுகாப்பு குந்தகம் ஏற்படா வகையில் மீள்கூடிய மீள் அமைக்கப்படுவதற்கு இலங்கை ராணுவம் 2,000 மில்லியனும் கடற்படை 155 மில்லியன் ரூபாவும் தேவைப்படுவதாக கூறப்பட்டுள்ளனர். வரவு செலவு திட்டத்தில் 40 பில்லியன் ரூபாவுக்கு செலவீனமாக பாதுகாப்புக்காக செலவீனமாக ஒதுக்கப்பட்டுள்ள நிதியிலிருந்து 2,155 மில்லியன் ரூபாவை ஒதுக்கினால் மீள்குடியேற்றம் விரைவாக முன்னெடுக்கப்படும். மயிலட்டி மீன்பிடி துறைமுக நிர்மாண ஆரம்ப விழாவில் போது உயர் பாதுகாப்பு வலயங்கள் உள்ள பாடசாலைகள், வணக்கஸ்தலங்கள், விளைநிலங்கள் முதற்கட்டமாக விடுவிக்க நடவடிக்கை எடுப்பதாக அதிமேதக ஜனாதிபதி அவர்கள் தெரிவித்ததை நான் வரவேற்கின்றேன். ஆனாலும் வசாவலான் திரு வேலுப்பிள்ளை ஆரம்ப பாடசாலையானது வசாவலான் மத்திய கல்லூரி மைதானத்தில் கொட்டில்களில் இயங்க வேண்டிய துப்பாக்கிய நிலைக்கு 400க்கும் மேற்பட்ட மாணவர்கள் தள்ளப்பட்டுள்ளனர். எனவே 900 மீட்டர் தூரத்தில் அமைந்திருக்கும் ஸ்ரீ வேலுப்பிள்ளை கல்லூரியை தொடர அனுமதி வழங்கப்பட வேண்டும். அச்சுவேலி பரித்துறை பகுதிகளில் இருந்து புற்றுநோய் சிகிச்சைக்காக யாழ்ப்பாணம் வருகை தந்து பின்னர் மீண்டும் தெல்லிப்பளை புற்றுநோய் வைத்தியசாலைக்கு பயணிக்க வேண்டிய துப்பாக்கிய நிலையில் காணப்படுகின்றது. எனவே வசாவலான் கட்டுவன் சந்தி வரையிலான 2.5 கிலோமீட்டர் வெள்ளை அராளி வீதி உடனடியாக விடுவிக்கப்பட வேண்டும்.
With
your permission, can I ask you a question? Okay. If you give me time, I'll ask you a question. You're talking about a school. You know, the other day I visited the palace that was built for Gotabaya Rajapaksa and Mahinda Rajapaksa. Have you seen the palace? Then I know, but those people, the party that you work for, don't have money for schools, but they have money to build palaces. It's a palace. It has 2 swimming pools. It has a gym bigger than this parliament. The palace he built.
Garbhantwagadan, please.
வடகிழக்கில் யுத்தம் காரணமாக 160,000 முற்றாக அழிந்த வீடுகள் நிர்மாணிக்கப்பட வேண்டியுள்ளது. இத்திட்டத்திற்காக பல்வேறு காலத்தில் பல்வேறு தரப்பினரால் பொருத்த வீடு, கல்வீடு, சுய வீடமைப்பு என பல வேலை திட்டங்கள் முன்னெடுக்கப்பட்டாலும் இன்று நாள் வரைக்கும் எந்த விதமான வீட்டு திட்டமும் வரவில்லை. இவ்வருடம் வீடமைப்பு திட்டத்தினால் ஏற்கனவே ஒதுக்கப்பட்ட 4,500 மில்லியன் ரூபாவும் முன்மொழியப்பட்ட 5,500 மில்லியன் ரூபாவும் மொத்தம் 10,000 மில்லியன் ரூபாவில் 15,000 கல்வீடுகள் நிர்மாணிப்பது எவ்வகையில் சாத்தியமாகும்? எனவே யுத்தத்தினால் பாதிக்கப்பட்ட வடக்கு கிழக்கு மக்களின் 30 வருடமாகிய நட்டீடு வழங்காமையினால் குறைந்தபட்சம் இவ்வரவு செலவு திட்டத்தின் அதிகம் வரவேற்கப்பட கனவு மாளிகை மற்றும் ஹோம் ஸ்வீட் ஹோம் திட்டங்களை வழங்கப்பட்டதை போன்று தேசிய வீடமைப்பு அதிகார சபை அல்லது மீள்குடியேற்றம் மற்றும் புனர்வாழ்வு அமைச்சு மூலம் இலகு தவணை கடன் வசதிகளை இயலுமான மக்களுக்கு வழங்குவதன் மூலம் வட்டி தொகையினை 75% அரசாங்கம் பொறுப்பேற்று மீள் செலுத்துவதற்கு காலத்தினை 15 தொடக்கம் 25 வருடங்களாக நிர்வகிக்க முடியும். நல்லிணக்கம் என்ற பெயரில் எமது மக்களினால் கற்பக தர என பெருமையுடன் குறிப்பிடப்படும் பனை வளத்தை அடையாளமாக கொண்டு முன்மொழியப்பட்டிருக்கும் பனை நிதியத்துக்கு 2,500 மில்லியன் ரூபாய் நிதி ஒதுக்கப்பட்ட போதிலும் ஏன் இந்த நிதியத்திற்கு கொடை வள்ளல்கள், நலன் விரும்பிகள், விசேடமாக புலம்பெயர் உறவுகளின் அழைப்பு விடுவிக்கப்பட்டுள்ளது? இதற்கு மட்டும் நிதி ஒதுக்கீடு செய்வதற்கு திரைசேரியில் நிதி இல்லையா, அல்லது நிதி ஒதுக்குவதற்கு உண்மையாக அக்கறை இல்லையா? இதுவும் கம்பெரிலிய போல் அரசியல் மயப்படுத்தப்பட்டால் புலம்பெயர் உறவுகளின் பங்களிப்பு தவறாக பயன்படுத்தப்படும் வாய்ப்பும் உண்டு. காங்கேசன் துறையில் சிமந்து ஆலை, ஆணையரவில் உப்பளம், பரந்தனில் ரசாயன தொழிற்சாலை, ஒட்டி சுட்டான் ஓட்டு தொழிற்சாலை போன்ற கைத்தொழில் நிலையங்களை மீள் புனரமைப்பதற்கு எந்த ஒரு நிதி ஒதுக்கீடும் செய்யப்படவில்லை. சிறுபான்மை மக்களின் வாக்குகளால் ஆட்சி பிடமேறி அரசாங்கத்தை இன்னும் அவர்கள் பாதுகாத்து எந்த ஒரு வாக்குறுதிகளையும் நிறைவேற்றாது முன்னர் அபிவிருத்தி வேண்டாம் அரசியல் தீர்வே வேண்டும் என்று கூறியவர்கள் வெறுமனே இந்த கம்பரலிய போன்ற அரிய சலுகைகளுக்கு எம்மவர்களை விலை பேசியுள்ளனர். வடக்கு கிழக்கு மக்களின் எந்த ஒரு பலனையும் தராத இந்த வரவு செலவு திட்டத்தை முழுமையாக ஆதரிப்பது நம் மக்களின் நம்மை வாக்களித்த மக்களின் செய்யும் மிகப்பெரிய துரோகமாகும். ஏமாறுபவர்கள் இருக்கும் வரை ஏமாற்றுபவர்கள் இருக்கத்தான் செய்வார்கள். நன்றி, வணக்கம்.
சுதி மீலங்கட்ட கரு மலித் ஜாயத்திலக மந்திரித்துமா.
ஸ்துதிவந்த வினவா கரு சபாபத்துமணி அவஸ்தாவ லபாதிம சம்பந்தேன் விசேஷன்ம மீட்ட பெற ஆண்டுவல அமாத்தியாஷ கீபியாக்ம வெங்வெங் வசேன் திபுன அமாத்தியாஷ கணனாவாக் எகத்து வேலா கொடநகில தியன நிர்மாண விழா தியன ஜாத்திக பிரதிபத்தி சா ஆர்த்திக் கட்டிவுத்து ஏ அமாத்தியாஷே வைசீர்ஷே தவசே மகிதான் மே அமாத்தியாஷே அடைத்தமாய் விசேஷம் மே நிபுணதா சங்வர்தன் நெத்தாங் விருத்தி பூனுவா கார்மிக அமாத்தியாஷே ஹெட்டியர் திபிர நிபுணதா சங்வர்தன அமாத்தியாஷே ஐத்து வெண்ணே ஏ அணுவ மவ யாம் கி அதாஸ் டிகா பல கரண்ண கெமதி மே அமாத்தியாஷே மே விருத்திய பூன் சா நிபுணதா ஏ அமாத்தியாஷே சம்பந்தே விசேஷம் ஏ அமாத்தியாஷே நியோஜ்ய அமத்துமா மகே மித்ரியா கருணார்த்தன பரன்விதான மெத்துமா ஏ அமாத்தியாஷே நியோஜ்ய அமத்திவரை கட்டியிட்ட கட்டியுத்து கரண அவஸ்தாவுக்கு கதா கிரிம லபியும் மட்ட மகிதான மட்ட விசேஷம் சதுட்ட கருணாக் கொஹமுனாத் எத்துமா எத்துமாகே கதாவிதி மே விருத்தி புகுனுஹா கார்மிக அத்தியாபனே பிலிபந்த மே சேஷ்டேதி எத்துமால மூணதேன அமாத்தியாஷ கட்டியிட்ட மூணதேன யம் எம் கெட்டலு கீப்பியாக் அவதாரணே கரா ஈட்ட அணுவ மே வினத் உசஸ் அத்தியாபன அமாத்தியாஷோ வினத் அம்ம ஆயத்தன வல்ட தருவோ நெத்த அத்தியாபன அமாத்தியாஷின் தருவன்ட்டு அனே என்ன கிய கிய கதா கிரிமி அவசியதாவாக் நே நமுத் மே மே விருத்திய புகுனுஹா கார்மிக அத்தியாபன நெத்த நிபுணதா சங்வர்தன ஏ அமாத்தியாஷே ஏ ஆயத்தன வல்ட்ட தருவன்ட்டு அண்டகஹன்ன வெலா தீன தத்வயாக் அத்தி வெலா தீனவா கீல மம ஹித்தன் அப்பி அவுருது பஹாக் ஏ அமாத்தியாஷே கட்டியுத்து கிரீம துல 2010 வகை காலே துல அப்பிடத் ஏ அத்தியாக்கி மே விதிட்டம் தீனவா ஏ ஹிந்தா மம ஹித்தன்னே அப்பிட ஐதிஹாசிக்கவ யம் கிசி வரதக் அப்பி ரடக் ஹெட்டியட வெலா தீனவா ஏக தமாய் மே மே விசேஷேஸ்ட்ரே சம்பந்தியன அதாச தமாய் லங்காவே பாசல் அத்தியாபனே பிராத்மிக சா தித்திய அத்தியாபனே நுகுணட்ட ஹிட்டப்பு பிஹிட்டப்பு தருவன்வ இலங்கட்ட கால் கர்ண தென பவட பத்துலா தீன மே உருத்தி புகுனு ஏ நிபுணதா சங்கர்தன கார்மிக ஏ வித்யால மகிதன் மே ஆகல் விசால ஆகல்பமே வினசாக் தவதுரட்டத் அவசாய் விசால ஆகல்பமே வினசாக் கரண்ண பகுகிய ஏ ஆண்டுவல ஏ அமாத்தியாஷவல கட்டயுத்து கருப்பு ஏ மெத்திய அமைத்துரு கட்டயுத்து கல்ல தீனோ நமுத் ஏயா தவதுரட்டத் சாஹிலா நே கியன எக தமாய் மட ஹிதான்னே மங் அப்பே எமத்துமாகே ஏ கதாவிதி மட தீர்ணே ஏ அத்தியக்கிம் அப்பிடத் ஏ ஆகாரிம் தீனோ ஏ அணுவ மே பாசல் அத்தியாபனே நுகுணட பிஹிட்டப்பு தருவங்க கால் கர்ண இஸ்தானே யவன ஈலங்க தெனபவட்ட மே விருத்திய புகுனு கார்மிக வித்யால ஏ மத்தேம் இவத் கல யுத்து ஏ ஆகால் மே விசந்துமட்ட அப்பி தவதுரட்டத் கட்டுத்து கல யுத்து கீழ மமத் யோஜனா கண்ண ஏவாகேம மே அமாத்தியாஷேட்ட நிபுணதா சங்வர்தன ஏ கார்மிக விருத்திய அத்தியாபனேட்ட அதால ஏ அமாத்தியாஷே தியன ரெகுலேட்டரி பொடி ஏக தமாய் மகிதன்னே மே டிவி இசி ஆயத்தனே டிவிசி ஆயத்தனே குஹம் ஏக திருத்திய விருத்திய அத்தியாபன கொமிஷன் சபாவ கீழ தமாய் யோஜனா நமையதில தீன் மம யோஜனாவாக் கண்ணோ அகரு எமத்துமாட்ட மேக புலுவான் நான் தென் திருத்திய கிவுவாம ஏக மகிதன் டிகா பரபத்தல வெடி தென் உசஸ் அத்தியாபனேட்ட தீனா யுஜிசி ஏக ஏக ரெகுலேட்டரி பொடி ஏக ஹெட்டியட்ட எத்தர ஹெமோம தன்ன ஓனக்கினேக் விஸ்வவித்யால பிரதிபாதன கொமிஷன் சபாவ கீழ கீனோ ஏக ஓனக்கினு கூட தேரும் கண்ண லேசி நமுத் மே திருத்திய விருத்திய அத்தியாபன கொமிஷன் சபா கிவுஹாம ஏக மகிதன்னே யம் கிசி சங்கீர்ண பவாக் தியனவா புலுவான் நங் டிவி இசி கியன யாக்கிருத்திய ஏ ஆகாரம் தியாகின டெக்னிக்கல் அண்ட் வொகேஷனல் எடுகேஷன் கமிஷன் கியன வகை நமக் யோதான புலுவான வடா ஹுந்தாய் கீழ ஹித்தனவா மொகத ප්‍රාථමික අධ්‍යාපනයේ තියෙනවා ද්විතීයි අධ්‍යාපනයේ තියෙනවා පාසල් පද්ධතිය එතින් පරිබාහිරව සිදු කරන සියලු අධ්‍යාපනය තෘතීයි අධ්‍යාපනයේ හැටියට යන්නේ. ඉතින් එහිඳ ලංකාවේ වෙනම UGC එක තියෙනවා වගේම එහෙමනම් තෘතීයි අධ්‍යාපන එක කොටසකට වෙනම පැහැදිලි ඒ අනුව තෘතීයි හා වෘතීයි අධ්‍යාපන කොමිෂන් සභාව කියන නම මං හිතන්නේ යම්කිසි ආකාරයකට වෙනස් වුණාට කමන්නෑ සියලු දෙනාගේම දැනගැනීමේ ඒ හැසිරීමේ පහසුව සඳහා. ඒකම මං මීට පෙර දවසකත් අපි මේ අයවැය සම්බන්ධයෙන් කතා කරනකොට පැවසුවා අපේ රට තාමත් කාන්තාවන්ගේ මතින් දිවන ආර්ථිකයක් ජාතික ආර්ථිකයේ වැදගත් ජාතික ආදායම උපද්දවන්නේ සියලුම දෙනා මුල් අංක 1 සහ 2 3 සියලුම අංශ කාන්තාවන් මතින් තමයි අපේ ආර්ථිකයේ දියවෙන්නේ. විශේෂයෙන්ම මැද පෙරදිග විදේශ සේවයේ සංසන්දනාත්මකව අඩු අධ්‍යාපන මට්ටමක් ලබාගත් නුපුහුණු ශ්‍රමිකයෙක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ජාතික ආර්ථිකයට ඩොලර් බිලියන 7ක් 8ක් උපයනවා. ඒ වගේම දෙවනි ජාතික ආදායම ගේන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයේ. ඒකත් ඒ වගේ නුපුහුණු ශ්‍රමයේ ආශ්‍රිතව ක්‍රියාත්මක වෙන්නේ ඩොලර් බිලියන 5ක් විතර. තුන්වෙනිව තේ කර්මාන්තය ආශ්‍රිතව නැවතත් කාන්තාවන් නුපුහුණු ශ්‍රමයේ හැටියට අපි හඳුන්වන්න වෙන්නේ ඩොලර් බිලියන 2.7ක් විතර. ඉතින් කොහොම වුණත් අපිට සතුටු වෙන්න බෑ ගරු සභාපතිතුමනි, අපේ රටේ ජාතික ආර්ථිකය මේ අනුව පෙනී යනවා. අපිට අපේ කාන්තාවන් මතින් නුපුහුණු ශ්‍රමයේ සහිත කාන්තාවන් මතින් අපේ ජාතික ආර්ථිකය ගොඩනැගිලා තියෙනවා. ඉතින් ඒ හින්දා පුහුණු ශ්‍රමයේ අවශ්‍යතාව අතිශයින්ම වැදගත් යුගයක්. විශේෂයෙන්ම මට මතක් වෙනවා කටුනායක අපි ඉස්සර නම් කිව්වේ TTI ආයතනය, දැන් අපි NDES කියලා අඳුන්වන ආයතනය. ඒ විවෘත කරන කාලේ ඒ දවසේ එදා වෙළඳහා නාවික ඇමතිවරයා හැටියට ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා කිව්වේ අපේ රට අවුරුදු 10න් 10ට අපි අධියරෙන් අධියරට අපේ ආර්ථිකය යා යුතුයි. ඔහු NDES ආයතනය විවෘත කරන කාලේ 80 දශකයේ මැදභාගයේදී. එතකොට යම්කිසි ආකාරයකට ඒ නිදහස් වෙළඳ කලාපය ආශ්‍රිත නුපුහුණු ශ්‍රමය, එතුමා කිව්වා නුපුහුණු ශ්‍රමය ආශ්‍රිත තමයි ආරම්භ වුණේ. එතුමා කිව්වා තව අවුරුදු 10කින් අපි අර්ධ මට්ටමේ කාර්මික රටක් බවට පත්විය යුතුයි. ඒ අනුව තව අවුරුදු 20කින් පූර්ණ කාර්මික රටක් බවට පත්විය
යුතුයි. ගරුමන්තුමා, පුතුමාට තව විනාඩි 2ක කාලයක් තියෙනවා.
ඊට අවශ්‍ය පුහුණු ශ්‍රමය නිර්මාණය කිරීම තමයි ඒ NDES ආයතනයේ එදා TTI ආයතනයේ වගකීම් වෙලා තිබුණේ. කොහොමනත් ඒ ආකාරයෙන් අපිට ජාතියක් හැටියට රටක් හැටියට ඒ පුහුණු ශ්‍රමය අපිට ගොඩනගා ගන්න බැරි වුණා. විශේෂයෙන්ම මුදල් අමුතුමා මේ ඉන්න අවස්ථාවේදී එතුමා හොඳ යෝජනාවක් ගෙනත් තියෙනවා, මයි ෆියුචර් ඒ ණය යෝජනා ක්‍රමය. හැබැයි වෙන් කරලා තියෙන්නේ මිලියන 200ක් පමණයි. මම හිතන්නේ මේක පහුගිය කාලේ අපේ රවි කරුණානායක මුදල් අමුතුමා පහුගිය අවුරුද්දේ මේ යෝජනාව ඉදිරිපත් කරා. දැන්ට රුපියල් මිලියන 200යි කියන්නේ හරියට මේකේ ලෝන් එක ගත්තොත් 200කට විතර තමයි ගන්න පුළුවන් වෙන්නේ. මං හිතන්නේ මේ මුදල මේ ලෝන් එක මීට වඩා ප්‍රමාණාත්මකව නැංවිය යුතුයි කියන යෝජනාව ගේනවා. ඒ වගේම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය තරුණ සේවා සභාව ආශ්‍රිතව ගොනු කරලා තියෙන ආකාරයක් පේනවා. ඒකත් සුදුසු නෑ. ඒක මම යෝජනා කරනවා VTA NITA කාර්මික අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒ වගේම විද්‍යා තාක්ෂණ අමාත්‍යංශය හරහා නවනිපියන්කරුව විශාල පිරිසක් ඉන්නවා. ඒගොල්ලොන් සම්බන්ධ කරගෙන මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්න තරුණ සේවා සභාවට ඒක ලඟු කරන්න එපා කියලා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ කාර්මික හා තාක්ෂණ අධ්‍යාපනය පිළිබඳව කතා කරනකොට අපේ ලංකාවේ ද්විතීයි අධ්‍යාපනයේ පාසල් පද්ධතිය තුළ මේ ගණිතය පිළිබඳ ප්‍රශ්නය, අපේ ඒ ගණිතය විෂය මං හිතන්නේ ලංකාවේ අධ්‍යාපනය නැවතෙන විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ මට්ටමින් අධ්‍යාපනය නවතින විශාල පිරිසකට ප්‍රශ්නේ වෙන්නේ ගණිතය. ඒ අය අන්තිමට ටෙක්නිකල් එකට යනවා, VTE එකට යනවා, NITA එකේ කෝස් එකක් කරන්න යනවා. එතනක් තියෙනවා ගණිත පේපර් එකක්. ඉතින් මම යෝජනා කරනවා ඉස්කෝලේ 8 පාසලේ 8 වගේ ශ්‍රේණිවල ඉඳන් අද ගණිතය ඉගෙන ගන්න වෙනත් රටවල තාක්ෂණය යොදා ගන්නවා. සොෆ්ට්වෙයාර්ස් තියෙනවා ගණිතය පහසු කරන්නේ දරුවන්ට, ගණිත දැනුම ඇවරේජ් සහ දුර්වල දරුවන්ට අපි යෝජනා කරනවා. යම්කිසි ඒ සොෆ්ට්වෙයාර්ස් වගේ වෙනත් දියුණු රටවල තියෙන ඒ ක්‍රම අඳුන්වලා දෙන්න. ඒ තුළ අපිට දරුවන් වර සාමාන්‍ය පෙළ මට්ටමේදී ගණිතය විෂයෙන් සම්පූර්ණ අධ්‍යාපනය බිඳ වැටෙන නවත්තන ඒ ක්‍රමවේදී අපිට අහෝසි කරන්න පුළුවන් වෙනත් දියුණු රටවල් මේ සාර්ථකව මේ දේ කරගෙන යනවා. ඒ වගේම අපේ නියෝජ්‍ය ඇමතිතුමත් පැවසුවා පරිණිතාන මැතිතුමා මේ පරිගණක පාඨමාලා මම හිතන්නේ නයිටා වීටීඒ තරුණ සේවා සභාව වගේ ආයතන විශාල වශයෙන්ම මේ මාස 6ක එක් මූලික පරිගණක ඒ ඩිප්ලෝමා මාස 6ක් ඒ ආයතනේ උගන්වනවා. තව මාස 6ක් රජයේ ආයතනයේ ඒ පුහුණුව ඉන්ටර්න්ෂිප් එකට දානවා. මේකේ අවාසනාව තමයි ගරු සභාපතිතුමනි මේ පරිගණක මූලික පරිගණක ඩිප්ලෝමාව හදාරන දරුවන්ගෙන් අඩුම තරම 90%ක්වත් සාමාන්‍ය පෙළ ගණිතයට 100%ක් නැහැ. අනිවාර්යම විශාල පිරිසකට තියෙන්නේ S සාමාර්ථයක්. අපි දන්නවා 2006 චක්‍රලේඛයක් තියෙනවා රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී සාමාන්‍ය පෙළ ගණිතය සඳහා 100%ක් තියෙන්න ඕන කළමනාකරණ සහකාර වෙන්න. ඉතින් මම හිතන්නේ අපි දන්නවා දේශපාලනඥ හැටියට විශාල පිරිසක් අපේ මහජන දිනේ දවසට ඇවිල්ලා
ගරු මන්තුමා උතුමයි කාලය අවසන්
අපිට VTE එකේ නැත්තම් තරුණ සේවා සභාවේ මට විනාඩියක් පමණක් දෙන්න. අපිට තියෙනවා මේ කම්පියුටර් කෝස් එකක් කරලා තියෙනවා අපිට මේ ආණ්ඩුවේ රස්සාවක් ලබා දෙන්න කියලා. කොහේ හරි ආණ්ඩුවේ ආයතනිකුත් කියනවා දැන් පුහුණුව කරන්න එතනම ස්ථිර කරලා දෙන්න කියලා. හැබැයි අපි ඕලෙවල් සාතිකේ අරන් බලනකොට තියෙනවා ගණිතයට තියෙන S එකක්. ඉතින් ඒ වෙලාවට අපි ඒ අයට විස්තර කරලා දුන්නට වැඩක් නැහැ. චක්‍රලේඛයක් තියෙනවා 2006 මේ අනුව ඔයාට කළමනාකරණ සහකාර සේවයට යන්න බෑ කියලා. ඉතින් මම හිතන්නේ අපේ නියෝජ්‍ය ඇමතිතුමත් මේක හරි හැටි තේරුම් අරගෙන තියෙනවා. ඒ අනුව මේ පුළුවන් තරම් මේ ස්කිල් ඩිවලොප්මන්ට් කියන ක්ෂේත්‍රයේ මේ මූලික පරිගණක ඒ පාඨමාලා අයින් කරලා වෙනත් විශේෂේෂ්ඨවලට දරුවන් ශිෂ්‍යයන් තරුණ තරුණයන් යොමු කරන්න කියන යෝජනාව කරන. ඒ වගේම එක
ගරු මන්තුමා කාලය අවසන්යි
කරුණක් පමණයි අපේ නියෝජ්‍ය ඇමතිතුමත් ඒක හොඳින් අවබෝධ කරගෙන තියෙනවා ගරු සභාපතිතුමනි. ඒක තමයි මේ පන්සල් වලින් අකමැති වුණත් අපි දේශපාලනඥ හිටියට අපිට අමාරුයි පන්සල් වලින් පුළුවන් තරම් ඉක්මනට මේ VTE මධ්‍යස්ථාන එළියට අරන් නවීන තරුණයාට ගැලපෙන එයාට ආකර්ශනීය තැනක් බවට වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ප්‍රාදේශීය වශයෙන් ගොඩනගන් කියන යෝජනාවත් කරමින් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි මීලට ගරු නිරෝෂන් පෙරේරා ඇමතුමා උතුවර විනාඩි 19ක කාලයක්.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යවුන් කටයුතු අමාත්‍යාංශයේ අයවැය කාරක සභා අවස්ථාවට සහභාගී වීමට ලැබීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මෙම අමාත්‍යාංශයේ යටතේ මේ රටට අවශ්‍ය ඒ වගේම රටේ ජනතාව ශක්තිමත් කරන්නට විශාල වැඩ කටයුතු රාශියක් ගරු අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් මේ අවස්ථාවේදී කෙරීගෙන යනවා. රටේ මූලික ප්‍රතිපත්ති ඒ වගේම ආර්ථික කටයුතු ඒ වගේම උතුරු පළාත විශේෂයෙන්ම සංවර්ධනය කිරීම ඒ වගේම වෘත්තීය පුහුණු සහ තරුණ කටයුතු කියන්නේ මං හිතන්නේ මෙහෙ රටේ ඉන්න බහුතර ජනතාවක් විශේෂයෙන්ම මේ අමාත්‍යංශය තුලින් විශාල සේවාවක් වෙයි කියලා ඒ බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ හින්දා අපි දැක්කා අපේ විරුද්ධ පක්ෂය අද උදේ ඉඳලම විවිධ යෝජනා ඒ වගේම විවිධ විවේචන කරා අපේ අමාත්‍යංශය ගැන. නමුත් අද කනගාටුයි කියන්නේ අන්තිම සටනට එනකොට අද විරුද්ධ පක්ෂය පලා ගිහිල්ලා. අද විරුද්ධ පක්ෂයේ කෙනෙක්ටවත් මෙතනට ඉන්න ශක්තියක් ධෛර්යයක් වුන්නේ අද මෙම අමාත්‍යංශයේ අයවැයට යම්කිසි අභියෝගයක් කරන්නට අන්තිම අවස්ථාවේදී එතුමල්ලාට මං හිතන්නේ ඒ ශක්තිය නැති හින්දා දෝ එතුමල්ලා ගෙදර ගිහිල්ලා දැන් වෙලාවකට මං හිතන්නේ විවේකීව සිටිනවා ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. නමුත් අපි දකිනවා විශේෂයෙන්ම අපි දැක්ක ඩලස් අලහපෙරුම හිටපු අමාත්‍යතුමා ඇතුළු ඒ කණ්ඩායම ජාතික තරුණ සේවා සභාව ගැන කිව්වා. ජාතික තරුණ සේවා සභාව ඒගොල්ලන්ගේ කාලේ කොච්චර හොඳට ඒගොල්ලන් ඒක ක්‍රියාත්මක කරාද කියලත් එතුමා කිව්වා. නමුත් එතුමාට අපි මතක් කරලා දෙනවා ඩලස් අලහපෙරුම මැතිතුමා මෙතන නැතිව අපි 2015 තරුණ සේවා සභාව ගිහිල්ලා බාර ගන්නකොට මහරගම ගබඩාවේ පුරවලා තිබුණේ නිල් බලකායේ ටී-ෂර්ට්. මහරගම ගබඩාවේ නිල් බලකායේ තොප්පි තිබුණා. මහරගම ගබඩාවේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මූණ ගහපු ඔරලෝසු තිබුණා. මහරගම ගබඩාවේ මහින්ද රාජපක්ෂගේ කැලෙන්ඩර් තිබුණා. ඉතින් ඒ හින්දා මේ ජාතික තරුණ සේවා සභාව අපි බාර ගන්නකොට මොන බලකායද කියලා මං හිතන්නේ මේ රටේ මිනිස්සු දන්නවා. තරුණ සේවා සභාව විශේෂයෙන්ම කුමාරවරු කොහොමද පාවිච්චි කරේ, තරුණ සේවා සභාවේ සම්පත් කොහොමද භාවිතා කරේ කියලා මේ ජනතාව, අපේ රටේ ජනතාව ඒ දැකපු දේවල් හින්දා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට අවුරුදු දෙකක් තියලත් ගෙදර යන්න සිද්ධ වුණේ කියලා මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මතක් කරනවා. ඒ වගේම මේ අවස්ථාවේදී අපි අපේ අමාත්‍යංශය ගත්තොත් එහෙම විවිධ වැඩසටහන් ගත්තාම පළවෙනියෙන්ම විමද්දගත අරමුදල් වැඩසටහන සෑම මන්ත්‍රීවරයෙක්ටම මේ පාර්ලිමේන්තුවේ මේ විමද්දගත අරමුදල හරහා එතුමාලාගේ දිස්ත්‍රික්කවල සංවර්ධන වැඩකටයුතු සහ සුබ සාධනය කිරීමට ඒ අරමුදල් තුලින් අවස්ථාවක් තියෙනවා. ඒ අරමුදල අවුරුදු ගණනාවක්ම ඒ වෙන්නුණු මුදල
order please ගරු කතානායකතුමා අඹුලාසනේ
go ahead please.
ඒ අරමුදල විමද්දගත අරමුදල තුලින් මං හිතන්නේ වසර ගණනාවක්ම ලක්ෂ 50ක් තමයි වෙන් වෙලා තිබුණේ මන්ත්‍රීවරයෙක්ට. ඒ අරමුදලෙන් අපි 100%ක් වැඩි කළා, ලක්ෂ 100ක් මේ වෙනකොට දාලා, ඒ වෙනකොට ඒ තුලින් ඒ මන්ත්‍රීතුමාලට ඒ දිස්ත්‍රික්ක තුලින් විශාල වැඩ කොටසක් කරන්නට එතුමාලාගේ ඒ යෝජනා පරිදි මේ වෙනකොට ක්‍රියාත්මක කරලා යනවා. ඒ වගේම අපේ මුදල් අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමා ගම්පෙරළිය වැඩසටහන මුදල් අමාත්‍යංශය තුලින් අපේ අමාත්‍යංශය තුලින් ක්‍රියාත්මක කිරීම සඳහා මේ වෙනකොට පියවර අරන් තියෙනවා. මේ ගම්පෙරළිය වැඩසටහනට මුළු දිවයිනටම රුපියල් මිලියන 48,000ක් මේ වසරේදී වෙන් කරලා ඒ තුලින් අපේ ගම්මානවල විශාල ලෙස යටිතල පහසුකම් සහ සමාජ සේවය කිරීම සඳහා දැන් වෙනකොට ඒ අරමුදල් අපිට ලැබිලා තියෙනවා. ගම්පෙරළිය වැඩසටහන මං හිතන්නේ අලුත්ම සංකල්පයක් යටතේ අංශ 12කින් විවිධ ශ්‍රේෂ්ඨවලට මුදල් වෙන් කරන්න පුළුවන් වැඩසටහන. අපි දන්නවා වැව්හා අමුණු ප්‍රතිසංස්කරණය කියන්නේ අපේ කෘෂිකර්ම රටක් හැටියට ඉතාම වැදගත් කාර්යයක්. ඒ සඳහා ඒකකයට එක ව්‍යාපෘතියකට රුපියල් ලක්ෂ 40ක් වෙන් කරන්න පුළුවන්. ඒ වගේම තාම අපේ ග්‍රාමීය මාර්ග පද්ධතිය, ඒ වගේම නාගරික පටු වීදි තාමත් අපේ සංවර්ධනය වෙලා නැහැ. ග්‍රාමීය මාර්ගවලට ඒකකයට රුපියල් ලක්ෂ 20කුත්, ඒ වගේම නාගරික ප්‍රදේශවල පටු වීදිවලටත් ලක්ෂ 20කුත් මේ ගම්පෙරළිය වැඩසටහනෙන් මං හිතන්නේ වෙන් ගන්න පුළුවන්. ඒ වගේම කුඩා පරිමාණයේ පාලම් සහ අනිකුත් ඉදිකිරීම් වෙනුවෙන් ලක්ෂ 30කුත්, ඒ වගේම පාසල්වල පහසුකම් දියුණු කිරීම සඳහා පාසලකට මිලියන 100කුත් වෙන් කර ගන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා නාගරික නිවාස සංවර්ධනය, ඒ වගේම ග්‍රාමීය නිවාස සංවර්ධනය සඳහා ස්ථීර වහලක් සෑදීම සඳහා එක පවුලකට ලක්ෂ 3ක් මේ ගම්පෙරළිය තුලින් වෙන් කරලා එතුමන්ලාගේ ඒ නිවසේ වැඩ සම්පූර්ණ කිරීම සඳහා විශාල ශක්තියක් ලබා ගන්න පුළුවන්. මේ ලක්ෂ 3 ණයක් නෙමෙයි, කෙලින්ම ප්‍රධානයක්. ඒ තුලින් මං හිතන්නේ අපේ නිවාස සම්පූර්ණ කරගන්න බැරුව සිටින පවුල් විශාල ප්‍රමාණයකට මේකෙන් සෙත සැදෙනවා. ඒ වගේම දැන් වෙනකොට අපේ සමාජයට විශාල අභියෝගයක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මත්කුඩු මත්ද්‍රව්‍ය අනිකුත් සමාජ විරෝධී දේවල් අපි ආගමික ස්ථාන තුලින් ආගමික ස්ථාන ශක්තිමත් කරලා ඒ තුලින් යහපත් සමාජයක් බිහි කිරීම සඳහා රජයේ වැඩපිළිවෙල යටතේ එක ආගමික ස්ථානයකට රුපියල් ලක්ෂ 10 බැගින් වෙන් කරලා ඒ ආගමික ස්ථානය ගමත් සමග සම්බන්ධ කරලා අපි යහපත් සමාජයක් බිහි කිරීමේ ඒ වැඩපිළිවෙලත් අපි මේ ගම්පෙරළිය තුලින් ක්‍රියාත්මක කරනවා. ඉතින් මම හිතන්නේ ගම්පෙරළිය තමයි අර දින 51 දේශපාලන කුමන්ත්‍රණයේදී පළවෙනි ගොදුර බවට පත් වුණා. මේක සාර්ථක වුණොත් රාජපක්ෂලාට ආයමත් මේ රටේ ජයග්‍රහණය කරන්න බෑයි කියන මතය ඇවිල්ලා ඒ ඊනියා කැබිනට් එකට යෝජනාවක් දාලා ගම්පෙරළිය 2018 නතර කරන්නට ක්‍රියාත්මක කරා. ඒ නතර කිරීමට ක්‍රියාත්මක කිරීම තුලින් අපේ රටේ විවිධ සංවර්ධන කටයුතු අදාළ වුණා. ඒ 2018 විතරක් අපි ගණන් කරලා බැලුවාම රුපියල් මිලියන 14,000 පමණ ඒ විවිධ සංවර්ධන ව්‍යාපෘති නතර කිරීම තුලින් අපිට අහිමි වුණා. ඒක අපේ රටේ සංවර්ධනයට බාධා වුණා. නමුත් අපේ රජයේ ගරු අග්‍රාමාත්‍යතුමා ඒ වගේම ගරු මුදල් ඇමැතිතුමා ඒ වැඩසටහන අසාර්ථක වෙන්න දෙන්නේ නැතුව මේ වසරේදී විශාල මුදලක් ආසනයකට රුපියල් ලක්ෂ 3,000ක් වෙන් කරලා ඒ වැඩසටහන තවත් ශක්තිමත් කරලා අද වෙනකොට සෑම පළාතකටම සෑම දිස්ත්‍රික්කයටම මේක ආවරණය වන පරිදි අද වෙනකොට ක්‍රියාත්මක වෙනවා. දැන් පංගුවක් කට්ටිය කිව්වා මේකේ වැඩ දැන් පටන් අරන්ද තියෙන්නේ කියලා. මගේ ආසනේ නම් දැන් වෙනකොට වැඩ පටන් අරන් තියෙන්නේ ගම්පෙරළිය. විශේෂයෙන්ම අපි ඉතාම ඉක්මනින් මේ ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කරලා ඒක සම්පූර්ණ කිරීම තමයි මං හිතන්නේ ජනතාවගේ බලාපොරොත්තුව තියෙන්නේ. ඒ වගේම අපි දැක්කා අපේ විපක්ෂයේ තව චෝදනාවක් වුණා අපි මේ හරියට මේ ආර්ථිකය කළමනාකරණය කරන්න නැහැ කියලා. විවිධ විදේශ ආයතන වලින් දැන් අපේ ආර්ථිකය හරියට ඉස්සරහට යන්නේ නැහැ කියන කාරණාව ශහන් සේමසිංහ මන්ත්‍රීතුමා ඇතුළු ඒ විවිධ මන්ත්‍රීවරු පෙන්නවා. නමුත් මම මතක් කරනවා අපේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විමල් වීරවංශ මන්ත්‍රීතුමා එදා කිව්ව කතාව එතුමාලට අමතක වුණා. එදා විමල් වීරවංශ මන්ත්‍රීතුමා කිව්වා පෞගිය රාජපක්ෂ රජයේ සමයේ මේ රටේ ආර්ථික ඝාතකයෙක් ඉන්නවා කියලා. මේ රටේ ආර්ථික ඝාතකයෝ මේ රටේ ආර්ථිකය විනාශ කරන්නට වැඩ කරනවායි කියලා විමල් වීරවංශ කිව්වා. ඒක අද විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමතක වෙලා එතුමල්ලා අද විශේෂයෙන්ම අපිට ඇඟිලි දික් කරලා අපි එදා රාජපක්ෂ සමයේ තිබුණු විශාල ණයක් අද ගෙවනවා වගේම සංවර්ධනයත් එදාට වඩා විශාල මුදලක් වෙන් කරලා ශක්තිමත්ව කරගෙන යන අවස්ථාවේදී තමයි මේ චෝදනාව කරන්නේ. ඒ වගේම අපි කියන්න ඕනේ මේ ගම්පෙරළියත් එක්කම සමගාමීව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඒ ණය දෙන ක්‍රමය ඉතාම වැදගත්. මම ඒ ගැන වැඩිදුර කියන්නේ නැහැ මොකද මේ අමාත්‍යංශයෙන් නෙමෙයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. නමුත් අපි ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම විතරක් මදි. මේ රටේ ජනතාවගේ ආදායම් මාර්ග අපි ශක්තිමත් කරලා ඒ ආදායම් මාර්ග විශේෂයෙන්ම මේ ගම් තුලට අපේ ඉන්න තරුණ තරුණියන් හට ඒවලට සහභාගී වීම සඳහා අපි මාර්ග හදලා දෙන්න ඕනේ කියන මතය අපි සියලු දෙනාම හිටියා. ඒ හින්දා තමයි ඒ ගම්වල ඉන්න තරුණ තරුණියන් ඒ වගේම කාන්තාවන් සහ අනිකුත් පුද්ගලයන්ට විවිධ යෝජනා ක්‍රම යටතේ ඒගොල්ලන්ගේ ආදායම් මාර්ග අලුතෙන් ආරම්භ කරන්න නැත්නම් ආදායම් මාර්ග ශක්තිමත් කරන්නට විවිධ යෝජනා ක්‍රම අද වෙනකොට හඳුන්ලා දීලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ යෝජනා ක්‍රම යටතේ රජය විසින් ඒ ගන්න ණයට සහන පොලියක් රජය විසින් මේ බැංකුවට ගෙවීම තුලින් තමන්ගේ ව්‍යාපාරය වෙනදට වඩා ශක්තිමත්ව ඒ වගේම පුළුල් කරලා ඉස්සරහට යන්න පුළුවන් අවස්ථාවක් අපේ ඒ ජනතාවට උදා වෙයි කියලා. ඒ වගේම මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ අපි ආර්ථිකය ගත් කල මේ අවුරුදු කීපයට අපිට විවිධ අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපිට වසර ගණනක නියඟයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ මහල යන එක, ඒ වගේම ඇමරිකාවේ බැංකුවේ පොලි අනුපාතය ඉහළ යන එක, ඒ වගේම අපිට විශාල ණය බරක් මේ වසරේ මං හිතන්නේ ඉතිහාසයේ වැඩිම ණය බරක් අපිට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ගිය වසරේ අවසන් භාගයේදී දේශපාලන කුමන්ත්‍රණය තුළින් අපේ ආර්ථිකයට එල්ල වුණු අභියෝග අපි ඒව ජයගෙන තමයි අද වෙනකොට අපි ඉස්සරහට ඇදීගෙන යන්නේ. ඉතින් ඒ හින්දා අපි විශේෂයෙන්ම අපේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මතක් කරලා දෙනවා ආර්ථිකය ගැන සහ අනිකුත් දේවල් ගැන කතා කරනකොට ඒ ආර්ථිකයට ලංකාව තුලත් ඒ වගේම ඊට පරිබාහිරවත් එල්ල වුණ අභියෝග ගැනත් එතුමන්ලා අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම අපි මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මතක් කරනවා අපගේ ආර්ථිකය තුලින් හොඳ තරුණ පරපුරකට මේ රටේ අනාගතයේ බාර දීමේ වගකීම තියෙනවා. අපේ තරුණ තරුණයන් හට ඒ අනාගතයේ බාර දීමේ ඒ සැලැස්ම හරියට ක්‍රියාත්මක කරන්න බැරි වුණොත් අපි මේ ලංකාවේ අතීතයේ දැක්කසේම විවිධ අසහනවලට නැත්නම් යුද්ධවලට අපිට ඉදිරියේදී මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තරුණ තරුණයන්ට හරි පුහුණුවක් නොදුන්නොත් ඒගොල්ලන්ගේ මේ රටට තියෙන වගකීම, සමාජයට තියෙන වගකීම, ඒගොල්ලන්ගේ පවුල් වලට තියෙන වගකීම හරියට ඒගොල්ලන්ට තේරුම් කරේ නැත්නම් අපිට රටක් හැටියට අපිට විශාල විනාශයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එයින්ද තමයි තරුණ කටයුතු ඒ වගේම වෘත්තීය පුහුණුව ඉතාම වැදගත් වෙන්නේ. මොකද අපේ රට දැන් වෙනකොට උසස් අධ්‍යාපනය ගත්තාම 30,000කට පමණ විතරයි උසස් අධ්‍යාපනය වරම් තියෙන්නේ. ඒ උසස් අධ්‍යාපනය කරත් හුඟක් වෙලාවට ඒ උසස් අධ්‍යාපනය ඉවර කරලා වක්‍රාකාරව ආයමත් එනවා රජයේ රැකියාවක් හොයාගෙන. දැන් උපාධිධාරීන් අපේ අමාත්‍යංශයේ යටතේ 20,000කට රැකී රක්ෂා දීම සඳහා වැඩපිළිලක් පසුගියදා අපි ප්‍රකාශ කරා. අපි මතක් කරනවා අද කතා කරපු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අපි ගිය අවුරුද්දෙත් ඒ රැකියා විරහිත උපාධිධාරීන්ට පළවෙනි අධියරේ රැකියා දීලා වසර අවසාන වෙනකොට 2018 දෙවනේ අධිරයට ඒ රැකී රක්ෂා දෙන්න යනකොට තමයි මේ දේශපාලන කුමන්ත්‍රණය ක්‍රියාත්මක වුණේ. ඉතින් ඒ හින්දා අඩුතරමේ ඒ වැඩසටහනවත් ඔය දින 52 පාලනය කරපු අද ඇවිල්ලා මෙතන ලොකුවට කතා කරපු කිසිම කෙනෙක්ට අපි ඒ සලසුම් කරලා තිබුණු දේවලුත් ඒගොල්ලන්ට ක්‍රියාත්මක කරන්න බැරුව ගියා. අද කතා කරපු ওই රුපියල ගැන ওই දවස් 52 ගැන එතුමන්ලාට පාලනය කරන්න බැරුව ගියා. අද සිංගප්පූරු ගිවිසුම ගැන කතා කරා. නමුත් එදා මාධ්‍යවේදීන් ওই සිංගප්පූරු ගිවිසුම ගැන කතා කරනකොට ඔය ඇමෙත්තුමාලම සිංගප්පූරු ගිවිසුම අවලංගු ගන්න බෑ කියපු හැටිත් අපිට හොඳට දැක්කා. ඉතින් ඒ හින්දා විපක්ෂයේ ඉන්නකොට කියන කතයි රජයේ ඉන්නකොට ඒවා ක්‍රියාත්මක කිරීමයි ඉතාම ලොකු වෙනසක් තියෙනවා. ඒ ලොකු වෙනස මං හිතන්නේ සියලු දෙනාම අද කතා කරපු අවබෝධ කරගෙන ඉස්සරහට යන එක තමයි මං හිතන්නේ අපේ සියලු දෙනාගේම ජයග්‍රහණය. විශේෂයෙන්ම අද අපි ගත්තොත් එහෙම අද අපි එක්සත් ජාතික පෙරමුණක් හැටියට අපි අයවැයක් අද ඉදිරිපත් කරලා ඒ තුළින් අපි ජනතාව සඳහා විශාල සහන ප්‍රමාණයක් අපි ලබා දෙන්නට කටයුතු කරා. අපි ඒ විවිධ වැඩසටහන් ඔස්සේ තරුණ තරුණියන් හට වැඩසටහන් කීපයක් අපි මේ අවස්ථාවේදී හඳුන්ලා දුන්නා. එකක් තමයි තරුණ තරුණියන් හට තමන්ගේ ප්‍රථම නිවස සාදා ගැනීම සඳහා රජය විසින් ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම තුළින් මේ රටේ ඉන්න තාරුණ්‍ය සැබෑ ලෙසම සවිබං බල ගන්වන තැනකට අද අපි ගෙනිල්ල තියෙනවා. හෝම් ස්විට් හෝම් කියන සංකල්පය යටතේ රුපියල් මිලියන 10ක් දක්වා
ගරු ඇමතිතුමා විනාඩි දෙකකින් ඉදිරි ඉවර කරන්න වෙයි.
10ක් දක්වා 106 පොලි අනුපාතයට අවුරුදු 25 ආපසු ගෙවීමේ කාලයක් මේකට තියෙනවා. නමුත් අපි දැක්ක නාමල් රාජපක්ෂ මැතිතුමා මේකට හිනා වෙනවා. නාමල් රාජපක්ෂ මැතිතුමාට මේ මිලියන 10 සඳහා මාසයකට රුපියල් 64,430ක් ගෙවන්න ඕනේ. එයා කියනවා රුපියල් 100,000ක පඩියක් නැතුව කොහොමද මේ තරුණ තරුණියෝ මේ මයි ස්විට් හෝම් කියන ණය යෝජනා ක්‍රමය යටතේ කොහොමද මේ වැඩේ කරන්න කියලා. නමුත් එතුමාට අපි මතක් කරලා දෙනවා හැම කෙනාම
we have a time factor we are quickly do that.
කෙනාම මේ රුපියල්
100,000 අජිත් පෙරේ මැතිතුමා
මට දෙන්න බෑ
ඒක. ගරු මැතිතුමා දැන් ඔබතුමා මෙතරම් හරබර දෙයක් කතා කරන වෙලාවේ මේ විපක්ෂ කිසිම മന്ത്രി කෙනෙක් නැහැ. දැන් මේ වගේ කනගාටුදායක තත්වයක් විරුද්ධ පක්ෂයට අත්වලා තියෙන එක ගැන ඔබතුමා මොකද කියන්නේ?
හොඳයි ගරු ඇමතිතුමා
කරගෙන යනවා. මම කිව්ව පරිදි අවසාන සටනට විරුද්ධ පක්ෂයට මුණ දෙන්න බෑ. අවසාන සටනට විරුද්ධ පක්ෂයට කරුණු නැහැ. ඉතින් ඒ හින්දා එතුමාලා දැන් ගිහිල්ලා තමන්ගේ නිවස්වල හොඳට නිදියගෙන ජනතාව වෙනුවෙන් එතුමාලා හැමදාම කරපු ඒ කැමරා එක ඉතින් නමුත් ගරු කථානායක තුමනි අපේ නාමල් රාජපක්ෂ මැතිතුමාට අමතක වුණා හැම තරුණ තරුණියෙක්ම මේ ලක්ෂ 100ක ගයක් හදන්නේ නැහැ. ලක්ෂ 20ක ලක්ෂ 30ක ලක්ෂ 40ක ගයක් හැදුවොත් මේ මාසික වාර්කය 64,000ක් වෙන්න ඕනේ නැහැ. ලක්ෂ 10ට 6,443යි. ඒක තමයි එතුමාට අමතක වුණේ. එතුමා වගේ ආච්චිලා නැහැ, දේශී ආච්චිලා නැහැ, මැණික් මලු ගෙනෙල්ලා දීලා නැත්තම් තාත්තලා නැහැ අප වෙන. ඉතින් ඒ හින්දා ඒ අහිංසක තරුණ තරුණියන්ට මේ අඩුම තරමේ මේ නිවාස ණය යෝජනා ක්‍රමය හරහාවත් ඒගොල්ලන්ගේ අනාගතය ගොඩනගන්න කියලා ඉඩ දෙන්න කියලා මං මේ අවස්ථාවේදී කියනවා. ඒ වගේම මට මිනිත්තුවක් දෙන්න. ඒ වගේම මයි ෆියුචර් කියන ණය යෝජනා ක්‍රමය තුළින් ලක්ෂ 11ක් පොලි රහිතව අපේ රටේ සියලුම තරුණ තරුණියන් සඳහා
කිසිම කෙනෙක් නැහැ
උසස් අධ්‍යාපනය ලබා දීම සඳහා අද මේ වෙනකොට මේ යෝජනා ක්‍රමය අතරින් අද ක්‍රියාත්මක වෙලා තියෙනවා. අපි දන්නවා මේ රටේ හිටියේ අවුරුද්දකට 30,000යි විශ්වවිද්‍යාලවලට යන. ඇයි අනිත් තරුණ තරුණියන්ට අවස්ථාවක් නැද්ද මේ හොඳ විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් හදාරලා තමන්ගේ ඒ අනාගතය ශක්තිමත් කරගන්න. ඉතින් ඒ හින්දා අපේ මේ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරු හුඟක්ම මේ ණය යෝජනා ක්‍රමවලට hina වුණා. නමුත් මම බලාපොරොත්තු වෙනවා මේ ණය යෝජනා ක්‍රමය යටතේ ඒ තරුණ තරුණියන්ගේ අනාගතය ඉතාම සාර්ථක වෙනවායි කියලා ඒ බලාපොරොත්තුෙන් මම කතාව අවසන් කරනවා.
Order please. ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම පුනරුත්පාදන උතුරු පළාත් සංවර්ධන Honorable Prime Minister.
I have to say a few words to reply.
You want to add, yeah?
Yeah.
Then we have to ask for extra time.
Yeah, if you can give extra time.
Yeah.
5 minutes. Yeah, okay.
Just before I go deal with the ministry facts, there was a personal attack on me by Honorable Vasudeva Nanakkar, who asked me a large number of questions first about the Bond Commission. All I am asking him to read the reports of the Bond Commission, where there is nothing against me. This, of course, is a personal allegation that he wants to put on to the media. I just want to have one question. Have you read the Bond report? That's all that I want to ask you. Secondly, then he accused me, you and others, of this Lanka Marine Services case. I'd like to say this much, that the cabinet decision was taken on the 17th of August 2000 by the then government. Neither you nor I were ministers or prime ministers at that time. The Public Enterprise Reform Commission that was in charge, after we formed the government, was responsible for implementing it. We don't reverse it. That responsibility we take. And the Supreme Court held that the Public Enterprise Commission went beyond the decision of August 2000. Now the minister in charge was not you, not Mr. Choksi. It was Economic Reform Minister, Mr. Milinda Moragoda. The actual, if you find, the Supreme Court has really commented on the Public Enterprise Commission, which was headed by none other than Mr. P.B. Jayasundar. Now, what is he talking of, me or the BOI or the court authority or you? What he has said is, the cabinet had not even authorized PERC to make reconsideration of the sale of the LML shares. And it was done by the PERC, and there was comments on the conduct of the then chairman. So what is he coming here and asking me? I just want to ask him whether he is aware that this is a judgment. He may not be aware of the judgment, because it was Mr. Sumandiran who appeared for him. Other one was Mr. Nihal Amarasekhar. I'd like to ask him if he says that the if he stands by what he said about the PERC and Lanka Marine Services shares, then why did he call Mr. Jayasundara sir when he was minister and Mr. Jayasundara was the secretary to the treasury? I mean, just want to ask him why. If it's so bad, he should not have served in the government, talk of even serving him. Then one more matter, as we are getting on to this, I found that it was brought to my notice. I said, dear, the Mira Business has said that shares have fallen for the fourth straight session on economic and political stability. They are saying, they are trying to say that because the share markets have fallen, the economy is not doing well. Share market and economic performance has nothing to do with each other. Basically, the share market works in a very volatile situation. As far as the economy is concerned, I've been telling you, we've done well. I'm not going into the details because I'm short of time. Remember that the share market that these people claim went up when our debt went up. And the Employees Provident Fund, money was pumped into it regardless who got it. I needn't say that again. And today what has happened is people have pulled out, especially after the the October 26 crisis. But as the economy has taken a turn for the better, similarly, I think the share market will gradually pick up. We have asked the EPF to come back into the share market, but they will not do. They'll do so only if they are putting the safeguards to ensure what happened last time does not happen this time. The trade unions are insisting on it, and we have to represent, we have to safeguard the savings of the employees. Then I'd like to say a few words.
Honourable Prime Minister, I think we'll get some extension from the House.
Okay.
Yeah.
House.
propose that we get about 50 minutes extra?
I propose.
How's that?
5-10 minutes.
Aye.
Go ahead, Honorable Prime Minister.
Go ahead. කරු කතානායකතුමා බන්දුල ගුණවර්ධන මන්තුමා කිව්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ කියලා ස්වර්ණම ආර්ථික යුගයේ තිබුණේ මේ රටේ. මේ රටේ ස්වර්ණම යුගයේ තිබුණේ. එතුමා සිංහල දන්න දක්ෂ කතිකයෙක්. මම දන්නේ සමාජයේ ස්වර්ණම යුගය කියන වචනේ තේරුම එතුමා දන්නවද කියලා. මම එක උදාහරණයක් විතරක් එතුමාට දෙන්නම් මේ ස්වර්ණම යුගය ගැන. 2004 ලංකාවේ අපනයනේ විශේෂයෙන්ම මසානිමකල ඇඳුම් හා පේශකර්මාන්ත අපනයනේ අපේ ආදායම ඩොලර් මිලියන 2800යි 2015 එතුමා ස්වර්ණම යුගයේ අවසන් වෙනකොට ඒක ඩොලර් මිලියන 4600යි 2004 100%ක්වත් වැඩි වුණේ නැහැ 2004 වියට්නාමේ ඒ අප පසානීමකල ඇඳුම් හා පේශකර්මාන්ත අපනයනේ ඩොලර් මිලියන 4900යි 2015 27000 ඩොලර් මිලියන 27500යි බංග්ලාදේශයේ මසානීමකල ඇඳුම් හා පේශකර්මාන්ත අපනයන ආදායම ඩොලර් මිලියන 5700යි 2015 ඩොලර් මිලියන 25500යි අපේ GSP නැති කරා 100%ක්වත් ගන්න බැරි වුණා බංග්ලාදේශයේ ඒක GSP ආරක්ෂා කළා 400%ක් වැඩි කරා අපි මේක නැති කරේ වාසියත් බංග්ලාදේශයට ගියා ඒ නිසා ඒ ස්වර්ණම යුගයේ තියෙන බංග්ලාදේශයේ මම නම් යෝජනා කරන්නේ බංග්ලාදේශයේ තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පිළිරුව ඉදිකල්ලා හැමදාම වඳින්න ඕන එතුමා ලබා දුන්න අපනයන වාසියට මම දැන් අපි මොකද මෙතෙන්ට ඇවිල්ලා ඔහොම කතා කරන්නේ ස්වර්ණම යුගයේ ලැබලා දුන්නේ බංග්ලාදේශයට ඉතින් බංග්ලාදේශ ජනතාව එතුමාට ස්තුතිවන්ත වෙන්න ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ අපි කොහොමද කරන්නේ මේ රටේ අන්තිමට අපිට බාර දුන්නේ ණයක් එතුමගේ පව් ගෙවන්න කියලා ගියේ හරි අමාරුවෙන් හරි මේ පව් ගෙව්වා අපි රටේ ජනතාව මේ පව් ගෙව්වා අපි බැනුම් ඇහුවා හදිසියේ තිබුණ අපිට එදා සීනි බෝල දෙන්න අපි දුන්නේ නැහැ අපි ප්‍රාදේශීය සභාවල නගර සභාවල පරාජය තත් කරගත්ත අපි ඇත්ත කියන්න ගිහින් අමාරුම කාලේ ඒත් අද බලන්න අද ආයවැය පළවෙනි වතාවට අවුරුදු 70කින් ප්‍රාථමික ගිණුමයි ඒ වගේම ජංගම ගිණුමයි ප්‍රාථමික ශේෂේ ජංගම ගිණුම් ශේෂේ පළවෙනි වතාවට අතිරික්කයක් දෙන අවුරුදු 70කින් පස්සේ අවුරුදු 70කින් පස්සේ මුදල් නැමෙයි තුමාට ඒ කියන්නේ ප්‍රශංසා කරන්න ඕනේ අවුරුදු 70කින් පස්සේ මොකද්ද ස්වර්ණම යුගේ ණය වැඩි කරපු යුගයේද අඩු ගානේ මේ ගිනුම් ශේෂවල අතිරික්කයක් ඇති කරපු යුගයේද ඒත් ඒ කාලේ තුලදී මේ රටේ අනාගතයේ දිහා බල්ලා අපේ සෞඛ්‍ය සේවයේ මුදල් වැඩි කරා අධ්‍යාපනයේ පාසල් අධ්‍යාපනයට වැඩි කරා උසස් අධ්‍යාපනය වැඩි කරා අද ස්මාර්ට් ක්ලාස් රූම් තියෙනවා ටැබ් දෙන්න යනවා මේ රටේ පළවෙනි වතාවට අපි ගෙවල් හැදුවා ගම්මාන හැදුවා වතුකරේ හදනවා උතුරේ හදනවා නාගරික අඩු ආදායම ආදායම් ඊ අමතරව අපි දැන් සින්නක් කරා ඉතියත් ඉඩම් වලට ලබලා දෙන්න යනවා මම මේ ගැන කතා කරන්න ඉන්නේ අපේ දියුණුව දිහා බලන්න දැන් ආපහු සංචාරකයේ මේ රටේ එනවා මාර්තු 4 වෙනිදා අපි බින්ගිරියේ ලංකාවේ විශාලම වෙළඳ කලාපය ආරම්භ කරා අක්කර 1200යි දැනට මම හිතන්නේ කර්මාන්තශාලා 30ක්ද කොහෙද ආයෝජකින් දැනටම ඉදිරිපත් වෙලා තියෙනවා මම හිතන්නේ අන්තිම එකේදී ඩොලර් මිලියන 100ක් ස්මාර්ට් ෂර්ට්ස් වලින් අරගෙන යනවා අලුත්ම මේ අලුත්ම ආයෝජනයේ පෙරේදා ස්මාර්ට් ෂර්ට් සමක් ෆැබ්‍රික් එකට ඩොලර් මිලියන 100යි. ඊට ඉස්සෙල්ලා මේ ස්වර්ණම යුගයේ හිස් වෙලා තිබුණ අක්කර 600ක් අපි පිරෙව්වා. දැන් වෙලා තියෙන්නේ අපි මේ මාසේ අන්තිම වෙනකොට බිංගිරේටත් වඩා විශාල වෙළඳ කලාපයක් ආරම්භ කරනවා. හම්බන්තොට ලංකාවේ දෙවනි පිරිපහදුව 1967 පස්සේ දෙවනි පිරිපහදුව මේ අපි ඇති කරනවා. සිමෙන්ති කර්මාන්තශාලාව ඒ වගේම දැන් තියෙනවා නැව්වෙන වරායක් වැඩි කල් යන්න ඉස්සලා ගුවන් යාන එන ගුවන් තොටුපළක් ඔන්න හම්බන්තොට තියෙන එක. එදා මොනාද හිටියේ? එදා අන්න බලන්න වෙනස. මේ වගේම දැන් මිල්ලෙනිය ගැන මතක් කරා. ඔව් මිල්ලෙනියත් කරන්න යනවා. තව මාස දෙකකින් මේවා විශාල හම කියන්නේ හම්බන්තොට කියන්නේ දැනට අක්කර 4000යි. ඉවර වෙනකොට අක්කර 12000ක් විතර තියෙනවා. ඊළඟට තිරුකුණා මලේ ඊළඟ මාස දෙකේදී තිරුකුණා මලේ වෙළඳ කලාපයත් අපි ආරම්භ කරනවා. වානි කර්මාන්ත ශාලාව එතෙන්ට ගෙනල්ලා පළවෙනි වැඩ කටයුත්තට ඒකත් ආරම්භ කරනවා කියලා අපි කියන්න කැමතියි. ඉතින් කතානායකතුමනි, විපක්ෂයේ මෙතෙන්ට එන්නේ නැති එක පුදුමයක් නෙමෙයි. මොනවද කියන්නේ? හා අහගෙන ඉන්න බෑ. මොකද්ද ඔයගොල්ලෝ ස්වර්ණ මුගුවේ කරේ පොල් ගෑවද? ඒකයි අහන්න තියෙන්නේ. ඉතින් මේ වගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අපි සාවර කරා. මේ ආර්ථිකය හදන්නේ තරුණයන්ට. ඒ කරුණ ඔක්කොම මට ඉස්සෙල්ලා කතා කරපු අපේ ඇමතිවරු කිව්වා. මම අහගෙන හිටියා නිරෝෂන් පෙරමැතිතුමා කරුණු කිව්වා. අපේ ශිල්පීය පුහුණුව ගැන පරණවිතාන ඇමතිතුමා කරුණු කිව්වා. මේක ආරම්භ කරේ හර්ෂ ඇමතිතුමා. මම එයාට ස්තුතිවන්ත වෙනවා. ඒත් මේ රටේ ආර්ථිකය දිහාද බලන්න. කොච්චර කිව්වත් අද අපිට තියෙනවා පළවෙනි වතාවට අනාගතය ගැන බලාපොරොත්තුක් ඇති කරන්න පුළුවන්. ඊළඟ අවුරුදු පහේදී 20-25 වෙනකොට මේ රට ඉදිරියට ගෙනියනවා කියලා අපි කියන්න කැමති. අපේ තියෙන අවස්ථා බංග්ලාදේශයටවත් වියට්නාමයටවත් සිංගප්පූරට කාටවත් දෙන්න වැඩක් නැහැ. ඒවා අපි තියාගන්න ඕනේ. ඒවා තියාගෙන තමයි ඉදිරියට යන්නේ කියලා මම කියන්න කැමතියි. මෙතනකට කතා නිසා මම හිතම යුතුයකමත් වෙන හැමතිවරයට පිළිතුරු දෙන්න. මම ඊට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ. ඒත් මේ අවස්ථාවේදී අපේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු කරපු සියලු දෙනාටවත් සංස්ථාවල සියලු දෙනාටවත් ස්තුති කරමින් මගේ වචන සමර්පණය මම අවසන් කරනවා.
Order please. ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යවු යන කටයුතු අමාත්‍යාංශය. ශීර්ෂ 104 කාර්ය සභාවෙක්ගද?
ආයි.
ශීර්ෂ 215 කාර්ක සභාවෙක්ගද?
ආයි.
ශීර්ෂ 237 කාර්ක සභාවෙක්ගද?
ආයි.
පාර්ලිමේන්තු යළි රැස්වේ. Order please. ශීර්ෂ 104, 215 සහ 237 කාර්ක සභාවේදී සරකා බලා සංශෝධන රහිතව සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. Item number 2 to be passed. සභාව එක්කද?
අයි.